සුබුරුදු ලෙසින් අපි එහෙමනම් ලෝවටා චාරිකාව ආරම්භ කරමු. මේ වෙනකොට ලෝකේ පුරාම වැඩි වශයෙන් කතාබහ කරන්නට සිදු වෙලා තියෙන්නේ දේශපාලනික අර්බුද, ත්‍රස්තවාදී අර්බුද අතරතුරේදී මේ රෝග ව්‍යාප්තියක් සම්බන්ධව. මා කලින් සඳහන් කරපු ආකාරයට සිකා රෝගය පිළිබඳව තමයි, වෛරසය පිළිබඳව තමයි මේ වෙනකොට විශාල වශයෙන් අවධානයට ලක් වෙමින් පවතින්නේ. ඔබට මතක ඇති එබෝලා වෛරසයත් ලෝ පුරාම පැතිරියද්දී ඉමහත් උනන්දුවක් දක්වමින් මේ සම්බන්ධව මුළු ලෝකයාම කතාබහ කළා. මේ වෙනකොට සිකා රෝගය සම්බන්ධව ඇතිවෙලා තියෙන කතාබහත් එක්ක ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නම් කළ තියෙන රටවල් 22ක් සංචාරය කිරීමේදී පරිසං වෙන්නට කියලා කලාප වශයෙන් ගත්ත තින් කැරිබියන් ආශ්‍රිත රටවල් මධ්‍යම ඇමරිකාව, දකුණු ඇමරිකාව, අප්‍රිකාව සහ පැසිෆික් දූපත් ආශ්‍රිතව සංචාරය කිරීමෙන් වළකින්නේ සෙතෙන්දම් ප්‍රවේශම් වෙන්න කියලා ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශයත් මෙරට ජනතාවට දැනුම් දීලා තියෙනවා. ඒ සම්බන්ධ වන විශේෂ තොරතුරුත් අපි ඊයේ වැඩසටහනෙන් කතා බහ කළා. අපගේ වෙබ් අඩවියට පිවිසෙන සවිස්තරාත්මකව තොරතුරු ඔබට දැනගන්නට පුළුවන් වේවි. sps.com.au/sinhalese ඔබට පුරුදු අපගේ වෙබ් අඩවිය. අපි එහෙමනම් දැන් අවධානය යොමු කරමු ලෝකේ පුරාම මේ වෙනකොට මේ සම්බන්ධව කතා බහ කරමින් පවතින තොරතුරු සහ ලෝක අවධානය කොයි අතකටද යොමු වෙමින් පවතින කියලා මේ සිකා වෛරසය සම්බන්ධව සුපුරුදු ලෙසින් AFP මාධ්‍යාලයේ නියෝජනය කරමින් AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටිනේ. අමල්, සුපුරුදු ලෙසින් ඔබට ආයුබෝවන් කියනවා.
ආයුබෝවන් දිලුක්ෂි.
සිකා වෛරසය සම්බන්ධව ලෝකයේම මේ වෙනකොට කොයි වගේ කතා බහක්ද නිර්මාණය වෙලා තියෙන්නේ අමල්?
දිරුක්ෂි, ඇත්තටම මේ දැනට මේ වෛරසය කේන්ද්‍රගත වෙලා තියෙන බ්‍රසීලය සහ ඒ ආශ්‍රිත ලතින් ඇමරිකානු රටවල් වල මෙතනදී වෙනදට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම මේ වෙනකොට ගොඩා දරුවන් 68 දෙනෙක් මැරුණයි කියලා වාර්තා වෙලා තියෙනවා. මීට කලින් බ්‍රසීලයේදී මේ වෛරසයට ගොදුරු වෙන සංඛ්‍යාව හැටියට ඒගොල්ලෝ ගණන් හදලා තිබුණේ සාමාන්‍යයෙන් අවුරුද්දකට 150-160ක් අතර ප්‍රමාණයක් තමයි සාමාන්‍ය මේ රෝග තත්ත්වය වාර්තා වෙන්නේ කියලා. නමුත් මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ ඉඳලා මේ වෙනකොට 3700කට අධික පිරිසක් මේ රෝගී තත්ත්වයට පත් උනායි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ බ්‍රසීලයට අමතරව අතරම යුරෝපයටත් මේ වෛරසය පැතිර යාමේ ඒ අවධානම තියෙනවයි කියලා විශේෂයෙන්ම මේ වෙනකොට යුරෝපේ රටවල් වල නෙදර්ලන්තය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ඒ වගේම පෘතුගාලය සහ ස්පාඤ්ඤ කියන රටවල් වල මේ වෙනකොට සිකා රෝගී තත්ත්වයට පත්වෙච්ච පුද්ගලයන් 10 දෙනෙක් විතර සොයාගත්තයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම බ්‍රසීලයට ගමන් කරන, ඒ වගේම අනිකුත් ලතින් ඇමරිකානු රටවල් වලට ගමන් ගත්ත සංචාරකයන්ගෙන් නැවතත් මේ යුරෝපයට මේ රෝගී තත්ත්වය පැමිණියයි කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ.
අපි ඉදිරි සතියේකදී වෛද්‍ය සාකච්ඡාවක් කරහා මේ සම්බන්ධව සැලකිලිමත් විය යුතු රෝග ලක්ෂණ පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙන සිටින්නේ SBS සිංහල වැඩසටහනෙන්. අමල්, මම මේ සම්බන්ධව ටිකක් තවදුරටත් කරුණු විමසන්නට කැමතියි. විශේෂයෙන්ම මේ සිකා වෛරසය පිළිබඳව අපි දැන් අලුතින් කතා බහ කරන්න පටන් ගත්තට මේක ටික කාලයකට කලින් නේද මේ දකුණු ඇමරිකානු කලාපය ආශ්‍රිතව තිබිලා තියෙන්නේ?
ඔදෘශ්‍ය මේ මීට කලින් මේක තිබුණට මේ විදිහට අලුතෙන් ඉපදෙන දරුවන්ගේ මේ රෝග තත්ත්වය පෙන්නුම් කිරීම සුලභ වෙලා තියෙන මේ ඔක්තෝබර් මාසයෙන් පස්සේ. ඉතින් ඒ නිසාම තමයි අතරම මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයත් මෙම කලාපයට යොමු වෙලා තියෙන්නේ. අපි අර ඔබ කලින් කිව්වා වගේ ඉබෝලා වෛරසයෙන් ලෝකයේ යම් කිසි දුරකට මිදිලා ඒ සුබ ප්‍රවෘත්තිය එන අතරතුරේදීම තමයි මේ කාරණාව මතුවෙන්නේ. දැනට සොයාගෙන තියෙන කරුණු අනුව මේ වෛරසය පතුරවන්නේ මදුරුවන්ගෙන් කියලයි විශ්වාස කරන්නේ. මේ රෝගය වැළඳුණත් ඒක අතරම පොඩි සුළු සෙම්ප්‍රතික්ෂාවක් හැදුනා වගේ රෝග ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ කියලා කියනවා. අතරම මේ ඉබෝලා තරම් දරුණුවට වැළඳෙන්නේ නැහැ මේ වෛරසය වැළඳෙන වැඩිහිටියන්ට. ගැබිනි මාතාවරුන්ට තමයි මේක වැඩිම අවධානමක් තියෙන්නේ. මොකද ඔවුන්ට ලැබෙන දරුවන් මන්දබුද්ධික තත්ත්වයට, එහෙම නැත්නම් ඔවුන්ගේ වර්ධනය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න ඇති වෙනවයි කියන කාරණාව තමයි මේ වෙනකොට මතුවෙලා තියෙන්නේ. ඉතින් මේකටම එන්නතක් තවමත් සොයාගෙන නැහැ. ඒතර ඇමරිකාව වගේ රටවල් මේ ප්‍රකාශ කරලා තියෙන්නේ තව අවුරුදු 10ක්වත් යාවි කියලා මේ සඳහා ඇත්තටම එන්නතක් සොයා ගන්නට. එතකම් මදුරුවන්ගෙන් බේරීම තමයි දැනට තියෙන ප්‍රත්‍යක්ෂම ප්‍රතිකර්මයේ හැටියට උන් හඳුල්ලා දීලා තියෙන්නේ.
අමල, ඒ වගේම තමයි තව ආරංචියක් තියෙනවා. දැන් ඔය සිකා වෛරසය බෝ කරන මදුරුවන්ට එරෙහිව ක්‍රියා කරන්නට ජානමය වශයෙන් වෙනස්කම් වලට ලක් වුණු මදුරු විශේෂයක් බෝ කරලා ඔවුන් මුදාහැරලා තියෙනවා කියලා. මේ කතාව ඇත්තද?
ඔව් දිලුෂි, මේකත් ඇත්තටම බ්‍රිතාන්‍ය රසායනාගාරයක පරීක්ෂණ වලින් යම්කිසි විදියකට ජාන වෙනසක් කරපු මදුරුවන් ඒ ප්‍රදේශයේ බෝ කරලා ඒ තුලින් මදුරුවන්ගේ මර්ධනය අඩු කිරීමේ වැඩපිළිවෙළක් වෙනම දැන් බ්‍රසීලයේ ක්‍රියාත්මක වෙනවා. අතර මේක අත්හදා බලපු සමහර තැන්වල මදුරු ජනගහනය 90%කින් විතර අඩු වෙනයි කියලා මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඍජුවම මදුරුවන්ට විරුද්ධව යම්කිසි පියවරක් ගන්නවා හැරෙන්නට මේ රෝගී තත්වයට වෛද්‍යමය ප්‍රතිකර්මයක් තවමත් ඔවුන්ට සොයාගන්නට බැරි වෙලා තියෙනවා.
අපි ඊළඟට යුරෝපයට උද්ගත වෙලා තියෙන සරණාගත ප්‍රශ්නය පිළිබඳව නැවත වතාවක් අවධානයට ලක් කරමු. විවිධ ස්වරූපයෙන් මේ ප්‍රශ්නය විවිධ සතිවලදී ඉදිරියට පැමිණෙනවා. මේ සතිය වෙද්දී මේ ප්‍රශ්නය හා සමගාමීව යන කරුණක් විදිහට එළියට ඇවිල්ලා තියෙන්නේ යුරෝපා සංගමයේ විසින් ග්‍රීසිය වෙත තමන්ගේ දේශ සීමා ආරක්ෂා කර නොගැනීම හා සම්බන්ධව එල්ල කරන ලද චෝදනාවක්. අපි මේ සම්බන්ධව වඩාත් සවිස්තරාත්මකව තොරතුරු කතා කරමු අමල්. කොයි වගේ කරුණු කාරණා පදනම් කරගෙනද මේ යුරෝපීය සංගමය ග්‍රීසියට මේ ආකාරයෙන් දෝෂාරෝපණය කරන්නේ කියන?
දිරික්ෂ අපි දන්නවා බිලියනයකට අධික සංඛ්‍යාවක් සරණාගතයන් හැටියට යුරෝපයට ඇතුළු වුණ පහුගිය අවුරුද්දේදී ඒ ඇතුළු වෙච්ච සංඛ්‍යාවෙන් වැඩි පිරිසක් ග්‍රීසිය හරහා තමයි යුරෝපයේ අනිත් රටවලට ඇතුළු වුණේ. ඉතින් මෙහිදී යුරෝපා සංවිධානය ග්‍රීසියට දෝෂාරෝපණය කරන්නේ මේ සරණාගතයන් ඇතුළු වීමේදී, ඒ කියන්නේ යුරෝපයට ඇතුළු වීමේදී ඒ අවස්ථාවේදී කළ යුතුව තිබුණු ලියාපදිංචි කිරීමේ කටයුතු නිසියාකාරව සිද්ධ නොවිච්ච නිසා අද ලක්ෂ සංඛ්‍යාත සරණාගතයන් සංඛ්‍යාවක් යුරෝපයේ නොයෙකුත් තැන්වල ඉන්නවා. කිසිම ලිපිගොනුවක් නැතිව ඔවුන් සම්බන්ධයෙන් කිසිම තොරතුරක් කොහෙවත් ලේඛනගත නොවි. ඉතින් මේ විදිහට ලේඛනගත නොවිච්ච සරණාගතයන් යුරෝපයට ඇතුළු වීමට ඉඩදීම සම්බන්ධයෙන් තමයි ග්‍රීසියට විවේචනය එල්ල වෙන්නේ. මේ වාර්තාව යුරෝපා සංගමයේ විසින් දැන් සලකා බලලා අනුමත කිරීමට නියමිතයි. ඒක අනුමත වුණොත් සමහර විට ග්‍රීසියට විරුද්ධව සම්බාධක පැනවීමටත් ඔවුන්ට හැකියාව තියෙනවා.
සම්බාධක පිළිබඳව කතා බහ කරද්දී පසුගිය කාල වකවානුව තුරම එක්තරා රටක සම්බාධක පිළිබඳව සමස්ත ලෝකයාගේම අවධානය යොමු වෙලා තිබුණා. ඒ තමයි ඉරානයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සීමා කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමට ඔවුන් එකඟවීමත් සමගම ඔවුනට ඒ වෙනකන් ඇමරිකා විසින් පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීම පිළිබඳව. දැන් මේ තත්ත්වය යටතේ මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා ඉරාන ජනාධිපති හසන් රෞහානි ප්‍රංශයට ගියා කියලා. ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්කෝසිස් හොලන්ඩේව හමු වෙලා තමන්ගේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මංපෙත් සදා ගැනීම සඳහා වන සාකච්ඡා වටයකට. මේ සාකච්ඡා වටය ඉරානයේ මේ සම්බාධකවල මේ වෙනකොට පවතින තත්වයට කොයි ආකාරයෙන් බලපෑමක් ඇති වේවිද? එතකොට ඉරානය වගේ රටක් සෑහෙන කාලයකට පස්සේ යුරෝපයත් එක්ක සම්බන්ධතා ඇති කරගන්නේ මේ වගේ වූ කාරණා සඳහා මේ සාකච්ඡා වටේ කොයි ආකාරයෙන් නිවහල් වේවිද කියලත් අපි කල්පනා කරලා බලමු අමත්.
ඔව් දිලුක්ෂි, අතරම සම්බාධක ක්‍රියාත්මක වන්නට කලින් ඉරානය ප්‍රංශයත් ඒ වගේම ඉතාලියත් එක්කලා ඉතාමත්ම කිට්ටු ආර්ථික හා දේශපාලන සම්බන්ධකම් පැවැත්තුවා. ද්විපාර්ශ්වික වෙළඳාමත් ඉතාමත්ම සාර්ථකව මේ රටවල් තුන අතර සිද්ධ වුණා. ඉතින් දැන් ඉරානයට විරුද්ධව පනවා තිබිච්ච ජාත්‍යන්තර සම්බාධක ඉවත් කිරීමත් එක්කලා ඉරානය උත්සාහ කරන්නේ නැවතත් ඒ වෙළඳ ගනුදෙනු අලුත් කරලා යුරෝපයෙන් ඒ තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ කටයුත්තට යොමු වෙන. විශේෂයෙන්ම මේ ෆ්‍රාන්ස් සංචාරයේදී බලාපොරොත්තු වෙන්නේ එයාබස් සමාගමෙන් අලුත් ගුවන් යානා 114ක් අති විශාල ඇනයුමක් කරන්න ගුවන්යාන සම්බන්ධයෙන්. මොකද ඉරානයට තිබිච්ච තහංචි නිසා ඉරානයේ ගුවන් සේවය ඉතාමත්ම පහත් තත්වයකට කඩා වැටුණා. ඔවුන්ට ගුවන්යාන අමතර කොටස් ලබා ගැනීමටත් අවස්ථාව ලැබුණේ නැහැ සම්බාධක නිසා. ඒ නිසා අපි දැක්ක පසුගිය කාලේ ඉරානයේ ගුවන්යාන රාශියක් අනතුරු වලට ලක් වුණා ඒ නඩත්තු වල තිබිච්ච දෝෂ නිසා. ඉතින් ඉරානයේ බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී ෆ්‍රාන්සේ යාබස් සමාගමෙන් ඒ අති විශාල ගුවන්යානා ප්‍රමාණයක් මිලදී ගැනීමට. ඒ එකම දුම්රිය මැදිරි ඒ වගේම දුම්රිය එන්ජින් ලබා ගැනීම, ඊට අමතරව මෝටරද නිෂ්පාදනය සම්බන්ධයෙන් ඒ සියලුම කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමයි ඉරාන ජනාධිපතිවරයා මේ සංචාරය කරන්නේ. මෙතන අනිත් දේ තමයි දිලුක්ෂේ සම්බාධක ඉවත් වීමත් සමගම ඉරානයට මීට කලින් ලබා ගන්නට බැරි වෙච්ච ඔවුන් සතු ඩොලර් බිලියන 100කට අධික මුදල් ප්‍රමාණයක් දැන් ඒ බැංකු වලින් නැවතත් ඉරානයට ලබා ගැනීමට ඉඩා ප්‍රස්ථා ලබා දීලා තියෙනවා. ඉතින් ඉරානයට හුඟක් සල්ලි තියෙනවා. නමුත් තමන්ගේ ඒ යටිතල පහසුකම් දියුණු කරගන්න අවශ්‍ය නිසා ඔවුන් දැන් අද ජාත්‍යන්තර වශයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ ප්‍රමුඛම තැනකට අවිල්ල තියෙනවා. මොකද මේ සම්බාධක ඉවත් වීමත් එක්කලා.
දැන් එතකොට ඉරාන ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපතිවරයා හම්බුනේ පෙරේද, ඒ කියන්නේ බදාදා දවසේ. ඊට කලින් දවසේ තමයි අඟහරුවාදා ඔස්ට්‍රේලියානු දිනේ යෙදලා තිබෙනවා. ඔස්ට්‍රේලියා දිනේ දවසේ ඉන්දියාවටත් එක ඉතාමත්ම සුවිශේෂී දවසක් වුණා. ඉන්දියාවේ ජනරජ දිනේ දෙන්නේ ඔස්ට්‍රේලියානු දිනේමයි. ඉතින් මේ දවසේදී ඉන්දියාවටත් තවත් සුවිශේෂී අමුත්තෙක් පැමිණියා. ඒත් ප්‍රංශ ජනාධිපතිවරයා ෆ්‍රැන්කෝසිස් හොලන්ඩේ දීර්ඝ කාලයක් තිස්සේ මගහැරිමින් පවතින එක්තරා ගනුදෙනුවක් නිමාවට පත්කර ගැනීම තුළින් දෙරට අතර සුහදත්වයත් යුද ශක්තිය අතින් බැලුවාම යම් කිසි වූ තීරණාත්මක ස්ථානයකට පැමිණෙන්නට ඉන්දියාවටත් ප්‍රංශයටත් මේ හමුව මගින් හැකියාවක් ලැබුණා. මේ හමුව පිළිබඳවත් එහි ප්‍රතිඵල පිළිබඳවත් අපි කතා බහ කරමු.
දිරුක්ෂි, මෙතන ඇත්තටම ජනරජ දිනේ ප්‍රධාන අමුත්තා හැටියට ප්‍රංශ ජනාධිපති සහභාගී වෙනවත් එක්කම තවත් අනිත් අර ඔබ කිව්වා වගේම අනිකුත් කාරණාව තමයි 2012 ඉඳලා ඉන්දියාව උත්සාහයක් ගන්නවා අලුත් ජෙට් ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමට. මොකද මීට කලින් අවස්ථාවලදී ඉන්දියාව හුඟක්ම යැපුණේ මීට කලින් සෝවියට් දේශයේ ආශ්‍රිත රටවල්වල නිෂ්පාදිත ඒ පරණ මිග් ගුවන් යානා. නමුත් මේ අලුත් යුරෝපයේ නිෂ්පාදිත ගුවන් යානා ලබා ගැනීමට ඉන්දියාව ඕනෑකමක් දැක්වුවා. ඉතින් ඒ අනුව මේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ අලුත්ම සංචාරයේදී අගමැති මෝඩිටත් ඔලන් ජනාධිපතිවරයාටත් පුළුවන් වුණා කල් ඇදිච්ච ඒ ගනුදෙනුව පිළිබඳ යම්කිසි එකඟතාවයකට පැමිණෙන්නට. ඒ අනුව ඉන්දියාව ප්‍රකාශයට පත් කරා ඔවුන් රෆෑල් කියන ප්‍රහාරක ජෙට් ගුවන් යානා 36ක් ප්‍රංශයෙන් මිලදී ගන්නවයි කියලා. අපිට දැනගන්න තියෙන විදිහට මේක ඇත්තටම ඩොලර් බිලියන 5.6ක විතර වගේ වටිනාකමක් තියෙන ගනුදෙනුවක්. බොහොම කෙටි කාලයකදී ඒ මිල ගණන් ප්‍රකාශ කිරීමටත් ඔවුන් එකඟතාවයට පත් වුණා.
දැන් මේ ලෝවට විශේෂාංගයට සවන් දෙන ඔබට ලෝකයේ අර්බුදකාරී කලාපයන් ඒ කලාපවල සිදුවන දේශපාලනික වෙනස්වීම් පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි සිරියාව පිළිබඳව බොහෝ විට කතා බහ කළා. සිරියාව ආශ්‍රිතව මේ වෙනකොට ඇතිවෙලා තියෙන ISIS ත්‍රස්තවාදී උවදුරු පිළිබඳවත් ඊට පරිබාහිරව සිරියාව තුළ ඇතිවෙලා තියෙන දේශපාලනික අර්බුදය පිළිබඳවත් අපි කතා බහ කළා. ඔබට මතක ඇති සිරියානු ජනාධිපතිවරයා බෂාර් අල් අසාද් බලයෙන් පහ කරන්නට බටහිර බලවතුන් පෙළ ගැසුණු හැටි. නමුත් බෂාර් අල් අසාද්ගේ ආර්ශිවේ අරගෙන ඔහුව තවදුරටත් බලයේ රඳවා පවත්වා ගන්නට රුසියාව උදව් කරපු හැටි, ඒ වගේම බෂාර් අල් අසාද් නොසිතූ විරු ආකාරයකට එරට පැවතුණු ඡන්දය හරහා නැවත වතාවක් ජනාධිපති තනතුරට පත් වුණ හැටි පිළිබඳව අපි කතා බහ කළා. බෂාර් අල් අසාද් බලයෙන් පහ කරන්නට බටහිර බලවතුන් සමග එරට ප්‍රධාන විපක්ෂය එකතු වෙලා සිටිනවා. විපක්ෂය කණ්ඩායම් කිහිපයකින් සමන්විතයි. මේ අතරට ආයුධගත් කැරලි කණ්ඩායමුත් එකතු වෙනවා. ඉතින් මේ සම්බන්ධව තොරතුරු අපි ඔබට අරගෙන ආවා. ඒ නිසා අපි විශ්වාස කරනවා සිරියාවේ ඇතිවලා තියෙන අභ්‍යන්තරික දේශපාලනික ව්‍යාකූලත්වය පිළිබඳව ඔබට අවබෝධයක් ඇති කියලා. පසුගිය සතියේදී අපිට වාර්තා වුණා සිරියාවේ ප්‍රධාන විපක්ෂය සාම මාවතට අවතීර්ණ කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් උත්සාහයක් පිළිබඳව. මේ උත්සාහයේ ප්‍රතිඵල කොයි ආකාරයෙන්ද වාර්තා වෙන්නේ කියලා අපි තොරතුරු දැනගන්නට කැමැති යම.
මෙතන සිරියාවේ ප්‍රධාන විපක්ෂයේ හැටියට කටයුතු කරන්නේ ඇත්තටම පක්ෂ, ඒ වගේම ආයුධ සන්නද්ධ කණ්ඩායම් රාශියක් මේ අවස්ථාවේ ඉන්නවා. ඉතින් ඔවුන්ව එක මතයකට එහෙම නැත්නම් එක තැනකට එකතු කිරීම තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලොකු අභියෝගයක් වෙලා තියෙන්නේ. ඉතින් මේ ජිනීවා නුවර පැවැත්වෙන්නට තියෙන සාකච්ඡාවලට කොයි විදිහට මේ විපක්ෂය සහභාගී වෙනවද කියන කාරණාව පිළිබඳ ඔවුන් තවමත් විවාද කරමින් ඉන්නවා. ඒ පිළිබඳ අවසාන තීන්දුවක් ප්‍රකාශයට පත් කළ නැහැ. නමුත් ඔවුන් බලාපොරොත්තු වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගනීවි කියලා. ඔවුන් තමයි ප්‍රධානම විපක්ෂයේ හැටියට. එසේ පිළිගත්තොත් පමණක් මේ සාකච්ඡා වලට සහභාගී වෙන්නට ඔවුන් එකඟ වෙලා තියෙනවා. මේක බෂාල් අසාද්ගේ පක්ෂයත් ඒ වගේම මේ අනිකුත් කණ්ඩායමුත් එකිනෙකා මූණට මූණ සාකච්ඡා කරන්නේ නැතිව වෙනත් තුන්වන පාර්ශවයක් හරහා මේ ජිනීවා සාකච්ඡා පැවැත්වීමට තමයි දැන් තීන්දු කළා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳ යම්කිසි එකඟතාවයක් ලබා ගැනීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතය මිස්චියුරා මේ අවස්ථාවේදී කටයුතු කරනවායි කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් කලින් අවස්ථාවකදීත් ඔවුන් මේ සාකච්ඡාවට සහභාගී වෙලා තිබුණා. නමුත් මේ අවස්ථාවේදී ඔවුන් එක්සත් ජාතීන්ගෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා යම්කිසි විදිහක පිළිගැනීමක්. මේ කණ්ඩායම තමයි ප්‍රධාන විපක්ෂය කියලා. ඉතින් තමන්ගේ අභිමානය පිළිබඳ ඒ ගැටලුව निराකරණය කරගන්න තුරු මේ සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳ දැන් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා.
හොඳයි මල්, අපේ හදපිරි ස්තුතිය ඔබට පළ කරනවා. මේ සතියේ තපත් සමග සම්බන්ධ වෙලා ලෝකයේ තත්විත්ති පිළිබඳව විවරණය කරන්නට අපිත් සමග එකතු වීම පිළිබඳව බොහොම ස්තුතියි. අපි ලබන සතියේ සිකරාද හමුවෙමු. ආයුබෝවන් මල්.
ආයුබෝවන් දෘක්ෂි.